මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්මික ශීලයේ සමාදන් වෙනු නමස්කාරය කියන. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නති කෝචි භවෝ නිංචෝ සංඛාරාවාපි සස්සතා. උපජ්ජන්ති චතේ ඛණ්ඩා චවන්ති අපරාපරං. ඒතමාදීනමං ඤත්වා භවේනම් හි අනත්ථිකෝ. නිසටෝ සබ්බකාමීහි පත්තෝ මේ ආසවං ඛයෝති.
සදහවත් පින්නතුනි, පැවැත්ම තුළ ඇති අනිත්‍යතාව හරියාකාර තේරුම් නොගැනීම නිසා ලෝක සත්‍යා දීර්ඝ කාලයක් සංසාරයේ සැරිසරන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළි කර වදාලා, අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකන විපරීත දෘෂ්ටිය නිසා සත්‍යා තුළ භව තණ්හාව ඉතාමත්ම සියුම් මන්දමින් තැන්පත් වෙලා තියෙනවා. මේ භව තණ්හාව නැති කර ගැනීමට උපකාර වන අන්දමේ උපදේශ ගාථා දෙකක් තමයි අද අපි මාතෘකා කරගත්තේ. මේ ගාථා දෙක වදාළ උත්තර මහරහතන් වහන්සේ රහත් බව ලබාගත්තේ වේදනානුපස්සනා භාවනාව තුළිනුයි. අමූලික චෝදනාවක් පිට දිවස් තුළ හිටවන්න දඬුවම නියම කරලා තියෙන අවස්ථාවේ ඒ දිවස් තුළ උඩ ඉඳගෙනම ඒ වේදනාව වේදනානුපස්සනා භාවනාව තුළින් ජය අරගෙන රහත් බව ලබාගත්තා ඒ උත්තර තෙරුන් වහන්සේ. ඒ කතා ප්‍රවෘත්තිය මේ විදිහටයි දැක්වෙන්නේ. මගධ රටේ එක්තරා ධනවත් බ්‍රාහ්මණ පවුලක උපන්න දරුවෙකුට උත්තර කියන නම ඒ මව්පිය තැබුවා. මේ පින්වත් උත්තර බ්‍රාහ්මණයා දරුවා වැඩෙනකොට ගුණ නුවණින් දැනුමෙන් එහෙම වැඩෙනකොට රූපයෙන් රූප සම්පත්තියෙන් එහෙම වැඩෙනවා දැකලා මගධ රටේ වස්සකාර කියන මහා මාත්‍යා තමන්ගේ දුව සරණ පාවා දෙන්න යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් මේ වෙනකොටම සාංසාරික බුද්ධිය මොහුකුරා ගිලා තිබුණ නිසා මේ උත්තර මානවකයා ඒ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ඇසුරට වැටුණා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට උපස්ථාන කරමින් බණ අහමින් ඉක්මනින්ම පැවිද්ද ලබා ගත්තා. පැවිද්ද ලබාගෙන සමීප උපස්ථායකව හැටියට උන්වහන්සේට උපස්ථාන කරා. එක් අවස්ථාවක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අසනීප වුණාම බෙහෙත් පිණ්ඩපාතය සොයන්න මේ උත්තර සාමණේරයන් වහන්සේ උදෑසනම පිටත් වෙලා ගිහිල්ලා පොකුණක් ළඟ පාත්‍රය තියලා පොකුණට බැහැලා මුණකට හොදලා එන අතරේ එදා රෑ උමගකින් ගියක් බිඳලා බඩු පැහැරගත්තු හොරෙක් නගරයේ ප්‍රධාන දොරින් තුමෙන් පිට වෙලා ඒ රාජපුරුෂය එළවගෙන එනකොට පොකුණ ළඟට ඇවිල්ලා පාත්‍රය ඇතුළට අරේ මැණික් මල්ල දමලා දිව්වා පලා ගියා. ඉතින් අර රාජපුරුෂයෝ ඇවිල්ලා බලනකොට මේ පාත්‍රයේ මැණික් මල්ල දැකලා මේ සාමරේණන් වහන්සේ අල්ලගත්තා හොරෙක් කියලා අල්ලගෙන ගිහිල්ලා පෙන්නුවේ කාටද? අන්න අර වස්සකාර බ්‍රාහ්මණයා තමයි ඒ අවස්ථාවේ විනිශ්චය මහාමාත්‍ය හැටියට හිටියේ. වස්සකාර මහාමාත්‍යට දේශයක් ඇති වෙලා තිබුණා තමන්ගේ යෝජනා ප්‍රතික්ෂේප කිරීම ගැන. එමගේ යෝජනා ප්‍රතික්ෂේප කළා මේ තවුසන් අතර පැවිදි වුණා කියලා ඒ ද්වේෂය නිසාම නඩු අහන්නෙම නැතුව උල හිටවන්න නියම කළා. ඉතින් ඒ වදකෙයින් ගෙනිහිල්ලා උත්තර සාමණේරයන් වහන්සේ උල හිටවන අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේට මේක පෙන්නලා ඒතෙන්ට වැඩම කරලා උල හිටෙව්වට පස්සේ ඒ හිසට අත තියලා ප්‍රකාශ කළා, "උත්තර, මේ ඔබගේ අතීත නුඹගේ අතීත කර්මයක් විපාක දෙන්නේ. ඒක නිසා ප්‍රත්‍යවේක්ෂා බලයෙන් ඒ වේදනාව විඳ දරා ගන්න කියලා. ඒකට ගැළපෙන යම්කිසි ධර්මාව උපදේශයකුත් ධර්මවාදයකුත් බුදුරජාණන් වහන්සේ කළා." මේ කහලා ඒ උත්තර සාමණේරයන් වහන්සේ ඒ වේදනාව නිෂ්කම්පණය කරගෙන ඒ භාවනාව තුළින් ඒක තුළින්ම අභිඥා සහිත අරහත්ත්වය ලබාගෙන එතන සඳහන් වෙන හැටියට ඒ උලෙන් උඩින් නැගි අහසට නැගිලා ප්‍රාතිහාර්ය බවා දැක්ුවා. ඒකම අර ඒ වණය තුවාල වෙලා තිබුණ එකත් සුවපුණා කියනවා. සංඝයා වහන්සේලා ඇහුවා, "කොහොමද ඔබ වහන්සේ ආයුෂ්මත්තුන් මේ තරම් වේදනාවක් තියෙද්දි විදර්ශනා භාවනාවෙන් මේ ප්‍රයෝජනය ලබා ගත්තේ කියලා?" එතකොට උතර රහතන් වහන්සේ කියනවා, "මම දීර්ඝ කාලයක් තිස්සේ භවයේ ආදීනව දැකලායි තිබුණේ. සංස්කාරයන්ගේ ස්වභාවයත් මම වටහාගෙන තිබුණා. ඒක නිසා මට පුළුවන් වුණා මේක ඒ වේදනානුපස්සනාවෙන් රහත් බව ලබා ගන්න කියලා." ඒ අදහස ප්‍රකාශ කරමින් මෙන්න මේ ගාථා දෙක වදාළ බවයි කියවෙන්නේ. "නති කෝචි භවෝ නිච්චෝ සංඛාරාවාපි සස්සතා. නිත්‍ය වූ කිසිදු පැවැත්මක් නැත. ශාශ්වත" ඒ කියලා කියන්නේ සදාකාලික වූ "සංස්කාරයෝද නැත. සදාකාලික සංස්කාරද නැත. උපජ්ජන්තිච තේ ඛණ්ඩා චවන්ති අපරාපරං. ඒ ඒ ස්කන්ධයෝ පැන නගිත් වෙන වෙන ස්කන්ධයන් හැටියට ඒවා ගෙවියෙත්." පැන නගින ස්කන්ධයන්ම නෙවෙයි, වෙනස් වෙලා වෙනස් ගෙවිලා යනවා කියන එකයි. ඊළඟට "ඒතමාදීනවං ඤත්වා" මෙන්න මේ භවය පිළිබඳ පැවැත්ම පිළිබඳ මේ ආදීනව දැකලා, "භවේ නම් හි අනත්තිකෝ" මට තවත් භවයෙන් පැවැත්මෙන් වැඩක් නැත කියන ඒ ස්ථාවරයට මම පැමිණිලා සිටිනවා. "නිස්සටෝ සබ්බ කාමේහි සියලු කාමයන්ගෙන් ඉවත් වෙලා පත්තෝ මේ ආශ්‍රවක්ෂයෝ ආශ්‍රවක්ෂය කියන අරහත්ත්වයට මම පත් වුණා" කියලා ඔන්න උත්තර ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නයි කියලා කියවෙනවා. ඉතින් මෙන්න මේ කතා මහා ආශ්චර්යවත් එකක්. මේ විදිහ ආශ්චර්යවත් දේවල් ධර්මයේ සඳහන් වෙනවා. මීටත් වඩා ආශ්චර්යවත් දේවල් සමහර විට සඳහන් වෙනවා. නමුත් ඉතින් අපේ මේ මට්ටමින් කෙසේ වෙතත් අපිට දැන් ලෝකය ගැන හිතන තත්ත්වය නෙවෙයි අතීතයේ. මේ මහා පුණ්‍යවන්ත අයට සමහර විට යම් යම් කර්ම වේග නිසා අර විදියේ උපද්‍රව ඉදිරිපත් වුණත් ඒ උපද්‍රව තුලින්ම මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දුක පිළිබඳ සත්‍යතාව අවබෝධ කරගෙන අරහත්ත්වය ලබා ගන්න පුළුවන් වුණ බව නිකුත් ධර්ම කතාවල සඳහන් වෙනවා. දැන් මෙතන මේ කියවෙන විශේෂ කාරණා ගැන අපි හිතේ දුවොත් නিত্য වූ කිසිදු පැවැත්මක් නැත. මොකද්ද මේ පැවැත්ම කියලා කියන්නේ? දැන් අපි මේ පින්නතුන් ඔය පටිච්ච සමුප්පාද ධර්මයේ කියන ඒ ධර්මය ගැන යම් අවබෝධයක් ඇති අය දන්නව ඇති. උපාදාන පත්‍යා භවෝ කියලා සඳහන් වෙනවා. උපාදානය අල්ලාගත්තු තැනයි පැවැත්ම. අල්ලාගත්තු තැනයි පැවැත්ම තියෙන්නේ. මේ පැවැත්ම කියන එක උපාදානයත් එක්කම යන එකක්. ඒක නිසා තමයි කවුරුත් දන්නවා දැන් බෞද්ධයින් හැටියට අපි පුද්ගලයා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙන්නේ මේ පුද්ගලයා ආත්මයක් නෙවෙයි මෙතන තියෙන්නේ. රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්, මේවා උපාදාන වශයෙන් අල්ලාගෙන ඉන්නවා. මේ අල්ලා ගැනීම තුලින් අල්ලාගෙන ඉඳීම තුලින් තමයි මේ පැවැත්මක් කියන අදහස මතුවෙන්නේ. ඉතින් ඒ අල්ලා ගැනීම නිසාම ඒක සංකත දෙයක් වෙනවා. දැන් සංස්කාර කියන වචනේ කියවුණා. සංස්කාර කියන වචනය බෞද්ධයින් හැටියට අපි කවුරුත් ඒ වචනේ අහලා තියෙනවා. නමුත් මේක තේරුම් ගන්න අමාරු වචනයක් කියලා කියන්න වෙනවා. සාමාන්‍ය මට්ටමකින් අපි කල්පනා කරලා බැලුවොත් මූලික අර්ථය සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම. සකස් කිරීම. ඒ බව ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ එක එක ස්කන්ධය හඳුන්වන අවස්ථාවක. කිංච භික්ඛවේ සංඛාරේ වදන්. මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? සංඛතං අபிසංකරොන්ති इति සංඛාරා. සකස් වූවක් සකස් වූ බවට පත් කරනවා. සකස් වූවක් සකස් වූ බවට පත් කරන්නේ සංස්කාර මගින. ඊළාට මොනවද සකස් වූ දේවල් හැටියට කියන්නේ? රූපං රූපත්තාය. සංඛතං අபிසංකරොන්ති. රූපයක් හැටියට සකස් වූවක් කරලා දක්වන්නේ මේ සංස්කාරයන්. මේ හිත තුල ඇති වෙන සිතිවිලි සමූහයක්, අවිද්‍යාව නිසා ඇති වෙන සිතිවිලි සමූහයක් තුලින් මම මාගේ කියලා ගැන්මක් තියෙනවා. ඒක තුලිනුයි මේ රූපය මේ මගේ රූපය කියලා අල්ලගත්තා. අන්න එතන සීමාවක් එනවා එතකොට. සංඛතයක්. සකස් කරගත්තු දෙයක්. වේදනාවත් එහෙමයි. මේ මගේ වේදනාව කියලා අල්ලගත්තු තැන එතනත් ඒ ග්‍රහණය තුලින්ම ඒක සකස් වූ දෙයක් බවට පත් වෙනවා. සංඥාවත් එහෙමයි. සංස්කාරේ අන්තිමට සංස්කාරේනුත් සංස්කාර tattweට පත් කරන්නේ සංස්කාරවලින්. හරි අමාරුයි ඒක තේරුම් ගන්න. තර්කානුකූලව ඉතලා ගන්න අමාරු විදිය දෙයක්. සංස්කාර tattweට පත් කරන්නේ සංස්කාර. මොකද ඒ කියන්නේ පුද්ගලයෙක් මගේ සංස්කාර කියලා ගන්නෙ අන්න අර ඒකත් සංකතයක්. ඒකත් අල්ල ගැනීම තුලින්, උපාදානය තුලින්. විඥාණයත් එහෙම. විඥාණයත් සංකත tattweකට සකස් වූවක් බවට පත් කරන්නේ සංස්කාර මගින්. ඒක නිසා තමයි දැන් අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥා. ඉතින් ඔන්න පංචපාදානස්කන්ධය පිළිබඳව අල්ලා ගැනීම පිළිබඳ කතාන්තරයේ ඔතන තියෙනවා. තවත් ඕක ලස්සනට හෙළිවෙන අවස්ථාවක් ආනන්ද ස්වාමීන් වහන්සේ තමන්ගේ හිතවත් සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා. එවත්නි අපි මහණුන් ළඟදී අපට පුන්නමන්තානි පුත් ආයස්මතුන් වහන්සේ, ඒ ස්වාමින් වහන්සේ අපට නිතර අවවාද දුන්නා. ධර්මාවාද දුන්නා. මොකද පුන්නමන්තානි පුත් ස්වාමින් වහන්සේ තමයි ඒතදග්‍රතනතුරු ලැබලා තියෙන ධර්මකතිකින් අතර, බුද්ධ කාලේ ධර්මකතිකින් අතර. ඉතින් උන්වහන්සේ තමන්ගේ හිතවත් ස්වාමින් වහන්සේලාට බොහෝ අවස්ථාවල මහා ගැඹුරු ධර්ම දේශනා පවත්වපු කෙනෙක්. ඉතින් මෙතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා තමන්ට ඒ මහණුන් ළඟදී දේශනා කළ සී කටයුතු දේශනාවක්. මොකද්ද? පුන්නමන්තානි පුත් ස්වාමින්වහන්සේ මට මෙහෙම කිව්වා. "ඇවත්නි ආනන්ද, අල්ලා ගැනීම තුලිනුයි අස්මි කියලා කියන වෙමි කියන අදහස ඇති වෙන්නේ. උපාදාය අස්මීති හෝති. නොඅනුපාදාය. අල්ලා ගැනීම තුලිනුයි කෙනෙකුට වෙමි කියන අදහස එන්නේ. අල්ලා ගැනීමක් නැතිව නොවේ." එතන යම් කිසි ගැඹුරු කාරණයක් කියවෙනවා. අල්ලාගත්තු තැනයි වෙමි කියලා කියන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකට ඊළාට උපමාවකුත් දෙනවා. අන්න ඒ උපමාව බොහෝ විට උපමා ආශ්‍රයෙන් අපිට යමක් තේරුම් ගන්න පුළුවන්. ඒ ධර්මකාරණේ වාක්‍යයේ එකපාරටම තේරුම් නැතත් ඊළඟට ලස්සන උපමාවක් ඇතෙන්දී අය පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ තමන්ට ප්‍රකාශ කළ බව ආනන්ද ස්වාමීන් මේ තමන්ගේ අනික් සංඝයා වහන්සේලාට මේ ප්‍රකාශ කළා. මේ ආනන්ද ස්වාමීන්ට කියනවා පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ යම්සේ ඇවැත්නි හැඩ වැඩ ඇතිව ඉන්න කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැහැදිලි කණ්ණාඩියක කැඩපතක් කණ්ණාඩියක හෝ පිරිසිදු දියබඳුනක දියතලියක තමන්ගේ මුහුණ දකින අවස්ථාවේ වෙමි කියන අදහස ගන්නේ යමක් අල්ලා ගැනීම යමක් උපකාර කරගෙනයි. දැන් මේ කාලේ වචන කියනවා සාපේක්ෂකව යමකට සාපේක්ෂකවයි. ඒ කියන්නේ දැන් මේ මෙතන මේ කියන කතන්තරයේ උපමාව ආශ්‍රයෙන් ගත්තොත් දැන් මේ කෙනෙකුට තමන්ගේ රූපය සිහි වෙන්නේ කණ්ණාඩියක් දිහා බැලුවාම. මේ මමයි කියලා කියන්න පුළුවන් අවස්ථාවෙන්. මොකද කණ්ණාඩිය තියෙන පිළිමිබු කරන ගතිය. පිළිමිබු කරනවා කියලා කියන්නේ නැවත පෙන්නුම් කරනවා මා අපානෝ වගේ. ඉතින් මෙන්න මේ පිළිමිබු කිරීමේ ගතිය මේ විඥාණය තුල තිබෙනවා. මිනිස්යාගේ හිත තුල තිබෙනවා. විඥාණය තුල තියෙන එකක් තමයි මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා. ආපසු හැරිලා බලනකොට යමක් අහුවෙනවා. ආපසු හැරිලා බලනකොට මේ හිතට යමක් අහුවෙනවා. අන්නේ අහුවෙන ටික තමයි මේ මගේ රූපයයි කියලා අල්ල ගන්න. දැන් මේ අර කණ්ණාඩිය දිහා බලන්නේ තමන්ගේ රූපේ හරි ගස්ස ගන්න සකස් කර ගන්න මේ මගේ රූපයයි කියලා. අන්න එතකොට ඔය උපමා වාසනේ තර උපාදානීය අල්ලා ගැනීම තුල පැවැත්ම ඇති වෙන බව එතෙන් පෙන්නුම් කරනවා. තවත් අවස්ථාවක බුද්ධ දේශනාවක් වශයෙන්ම දැක්වෙනවා යම් කිසිවෙක් රූපය ආත්ම වශයෙන් දකිනවා. රූපය ආත්ම වශයෙන් සලකනවා. අන්නේ සැලකීමම සංස්කාරයක්. අන්න සංස්කාර කියන වචෙන්ටත් යම් ඉංගියක් එතනින් ලැබෙනවා. මේක මගේ රූපයයි කියලා ගැනීමම සංස්කාරයක්. සංස්කාරය කියලා කියන්නේ සකස් කරගත්තු දෙයක්. සකස් කරගත්තු දේවල් වල තියෙන કૃත්‍රිම ස්වභාවයක්, අසත්‍ය ස්වභාවයක්, ස්වාභාවික සත්වයෙන් ඉවත් වීමක් වගේ දෙයක් තියෙන සංස්කාර වචනය තුල. ඉතින් මෙතනත් අර මේක මගේ රූපය කියලා අල්ල ගන්නවා. ඉතින් එයින් පෙන්නු කරනවා අන්න අර රූප වේදනා ආදිය මමේ මාගේ කියලා ගැන්මම සංස්කාරයක්. ඉතින් ඔන්න ඔය විදිහට සංස්කාර උඩයි මේ සංකතය ගොඩ නැගෙන්නේ. ඊළාට මේ සංකතය ගැන තවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා දේශනාවක් තියෙනවා. මහණෙනි මේ සංකතයේ ලක්ෂණ තුනක් තිබෙනවා. සංකතය යමක් සකස් කරගත්තනම් සකස් කරගත්තු හැම එකකම මෙන්න මේ ලක්ෂණ තුන තියෙනවා. මොකද මොනවද තුන? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. සකස් කරගන්න ලද හැම ඕනෑම දෙයක හටගැන්මක් දක්වන්න පුළුවන්. වයෝ කියලා කියන්නේ එක ගෙවි යාමක් දක්වන්න පුළුවන්. ඨිතස්ස අඤ්ඤතත්තම් කියලා කියන්නේ ඒ හට ගැනීමත් ගෙවි යාමත් අතර ඒ ටිකට තමයි අපි පැවැත්ම කියලා කියන්නේ. අන්නේ පැවැත්ම තුලත් ඒ පැවැත්මට මෙතන යොදන වචනේ ඨಿತಿ. ඨಿತಿ කියන්නේ ස්ථಿತಿ භාවය, පවතින බව. ඒ ස්ථಿತಿ භාවය තුලත් ඨිතස්ස අඤ්ඤතත්තම් අන්න එතනයි විශේෂ දේ. එය වෙනස් වීමක් දකින්න ලැබෙනවා. ওই ටිකයි ලෝකයට මතක් කරලා දෙන්න සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේට. දැන් අපි වුණත් තම තමන් ගැන හිතලා බලන්න. තමන්ගේ ජීවිතය ගැන හිතනකොට එක කෙලවරක් උපත. අනිත් කෙලවර දැන් මේ කාලේ විපත කියලා කියන්නේ මරණය. ඔය දෙක අතරේ පවතින කාලය තුල කවුද මරණය ගැන හිතන්නේ? කීයෙන් කී දෙනෙක්ද? මේ අනිත්‍යතාව ගැන හිතන්නේ කවුද? මමයේ මාගේ කියන ඒ මාන්‍ය උඩ මේක නිත්‍ය හැටියට පවතින බව. තව ඕන නම් මේක ජරාවෙන් පෙන්නුම් කරන්න යනවනම් අනිත්‍යතාව ඒ ටිකත් වහගන්න. මොන හරි ඔය සායන් ටිකක් ගාලා හරි ඒ ටිකත් වහගන්න. මේ වාට දැන් ඔය වාහනවල දන්නවනේ එකම නොම්බර තහඩුව තියෙනවා. නමුත් විටින් විට අලුත් කරලා කෑලි පුරුද්දලා අන්න ඒ වගේ කෑලි පුරුද්දලා මේක ගෙනියනවා. පිළිගන්න කැමති නැහැ. ඉතින් එතකම් පවතිනවා. අන්න ඒකයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඨිතස් අඤ්ඤතත්තා. ස්ථಿತಿ කියලා මේ අල්ලගත්තු ටික නিত্য නැහැ. ඒකත් තුල තියෙනෙත් අඤ්ඤතා භාවය. ඉතින් මේ අඤ්ඤතා භාවය කියනකොට සමාජයේ නොයෙකුත් අවශ්‍යතාවන් නිසා අපට සමහර විට අනන්‍යතාව ඔප්පු කරන්නත් වෙනවා. නැති අනන්‍යතාවක් ඔප්පු කරන්නත් වෙනවා. ඔය නොයෙකුත් රාජකාරී කටයුතු වලදී. ඉතින් නමුත් ලෝකයේ ස්වාභාවික එක අඤ්ඤතා භාවයමයි. වෙනස් වීමමයි. මේකේ අනන්‍ය දෙයක් නැහැ මේක. අනන්‍ය වීමක් නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි ඉතින් අනිත්‍යතාව කියලා ගන්න තියෙන්නේ. ඉතින් මේ වර්තමානයේ අනිත්‍යතාව දැකීමයි අමාරු. අතීත දේ ඉවරුණයි කියලා හිතාගන්න එක පහසුයි. අනාගතෙත් සමහර විට මේක නැති වෙලා යනවා කියලා හිතා ගැනීම පහසුයි. නමුත් වර්තමානයේ එතනම අනිත්‍යතාව දැකීම ඉතාම අපහසුයි. අන්න ඒ ටික තමයි විපස්සනාවේදී ගැඹුරු විපස්සනාවේදී සංස්කාරයන්ගේ අනිත්‍යතාව වශයෙන් මෙනෙහි වෙන්නේ. ඔය උද්‍යව්‍ය ඥානාදී වශයෙන් සඳහන් වෙන විදර්ශනාවල ඇතිවීම නැතිවීම දෙක ශීඝ්‍රවන්දමින් පේන්න පටන් ගන්නෙ අර තමන්ගේ මානසිකාරයතෙන්ට යමුණු අවස්ථාවේ. දැන් මේකට අපි තවත් උපමාවක් කිට්ටු කරමු. අර කණ්ණාඩිය පිළිබඳ උපමාවට ආසන්නව නමුත් පොතක පතක ඇති දෙයක් නෙමෙයි අපි මේ යම් යම් ධර්මකාරණා තේරුම් කරන්න යොදාගත්තු උපමාවක්. ඒක එහෙම් පිටිම අපේ කියලා කියන්න බෑ. දැන් මේ පින්නතුන් කොතිකුත් අහලා තිබෙනවා අර හිවලෙක් ඒ දණ්ඩක් උඩින් යන අතරේ මස් කෑල්ලක් අරගෙන වෙන හිවලෙක් කියලා හිතලා ඒකට පැනලා ඒ මස් කෑල්ල ගන්න ගිහිල්ලා ඒ මෝඩකමක් කරයි කියලා. ඒ ආශ්‍රයෙන් අපි දුරටත් හිතෙනවා නම් ඔන්න සමහර විට ඒ දණ්ඩ උඩ යන යම්කිසි බල්ලෙක් යන අතරේ තමන්ගේ ඡායාව දැකලා හිතා ගන්නවා සමහර විට හිතා ගන්න පුළුවන් යාළු බල්ලෙක් කියලා වල් ගෙවනවා තරහකාරයෙක් කියලා ගොරවනවා. එහෙම නැත්නම් කුතුලේ හොදලෙන් බලනවා මේ බල්ලා කොහෙන් ආපු කෙනෙක්ද කියලා. මේ ඔක්කොම බලන්න හේතුව මොකද? අර වතුරේ පිළිමිබු කරන ස්වභාවයක් ඇති බව ඒ බල්ලට අමතක වෙනවා. වතුරේ ප්‍රත්‍යවේක්ෂා. ඉතින් නියම ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා නම් අන්න ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ අන්න අර හිත තුලින් ඒ ප්‍රත්‍යවේක්ෂා කිරීම අවබෝධයෙන් කරන එක. මේ බලන්නේ කණ්ණාඩියක තියෙන දෙයක් වගේ කියලා අන්න හිතාගෙන බලනකොට ඒකේ අර කෘත්‍රිම ස්වභාවයත් අපි හිතට වැදිලා ඉවරයි. දැන් අර බල්ලා වතුර දිහා බලන්නේ වතුරේ තියෙන පිළිමිබු කරන ස්වභාවය අමතක කරලායි. ඒකයි එකට රැවටෙන්නේ. නමුත් මේ මුලාව දුරු කරන්න නම් ඒ ටිකයි බුදුහාමුදුරුවෝ පෙන්නුම් කරේ යෝනිසෝ මනසිකාරණම්. එතකොට අයෝනිසෝ මනසිකාරය තුලින් වැරදි විදිහට මෙනෙහි කිරීම තුලින් අර බල්ලා රැවටිලා සමහර විට පෑ ගණන් වුණත් එතන රැඳිලා ඉන්න පුළුවන්. නමුත් යෝනිසෝ මනසිකාරය අවදි කරගත්තු අවස්ථාවේ තේරෙනවා මේ වතුරේ තියෙන පිළිමිබු කරන ස්වභාවය නිසා මගේම මේ ඡායාවයි පේන්නේ කියලා. අන්නේ විදිහට විදර්ශනාවේදී ඉදිරියට යනකොට උපකාර වෙන්නේ යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය අවදි කරගත්තු තැන තමන්ට තේරෙනවා මේ ලෝකයා දෙයක් දෙයක් කියලා ගන්න එක තුල තියෙනවා එතන ධර්මානුකූල පදයක් තිබෙනවා නාම රූප කියලා. අන්න ඊළඟට අපි මේ ක්‍රමානුකූලව යන්නේ මේ පින්නතුන් භාවනා කරන පින්නතුන්ට මේ නියමක් ගැනීමට උපකාර වෙන හැටියට. නැතුව බණක් ඇහුවයි කියලා නැගිටලා යන්න නෙවෙයි. නාම රූපය කියලා කියන්නේ විදර්ශකයාට ඒ තමන්ට පෙනෙන අරමුණ දකින්නේ මෙතන නාම ධර්ම ටිකකුත් රූප ධර්ම ටිකකුත් එකිනෙකාට උපකාර වෙමින් තිබෙන අවස්ථාවක් හැටියටයි. නාම ධර්ම කියලා එතන ධර්මයේ දැක්වෙන්නේ ඉස්සෙල්ලාම අපේ අවධානය යොමු වෙන්නේ මොකටද? හිතලා බලන්න දැන් මේ ඉන්න අවස්ථාවේ පවා හදිසි යම් තැනක අර උලක් හිටවන තරම් ලොකු වේදනාවක් නුනත් යම් කිසි පොඩි වේදනාවක් දැනුණයි කියලා හිතමු. ඉස්සෙල්ලාම දැනෙන්නේ වේදනාවනේ. වේදනාව තුළිනුයි අපි ක්‍රියාකාරීත්වයකට පොළඹවන්නේ. කොයිතරම්ද කියලොත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් එක් අවස්ථාවක අහනෝ ආනන්ද යම් තැනක වේදනාවක් නැත්නම් එතන ආත්ම කියලා සංඥාවක් ඇතිවිය හැකිද? නැත ස්වාමීන්. අනිම් පේනවා. එතකොට වේදනාව තමයි වේදනාව තුලයි ආත්මය අවදි වෙන්නේ. ආත්ම හැඟීම නිවානුසය වශයෙන් තිබුණත් වේදනාවේ අවස්ථාවේදී ඔන්න ඒක අවදි වෙනවා. ඉතින් අන්නේ ඒ වේදනාව ඉස්සෙල්ලම අපට අහු වෙන්නේ. ඊළාට ඒ වේදනාව ඔස්සේ අපේ සංඥාව හඳුනා ගන්න උත්සාහ කරනවා. ඒ සමහර විට වේදනාව අපි හිතමු මොකෙක් හරි සතෙක් කෑවා පත්තෑයෙක් කෑවා කියලා හිතමු. හදිසියෙ මේ ඉඳගෙන ඉන්න අතරේ. ඉතින් සංඥා වේදනෝ. ඊළාට ඒ සංඥාව අනුසාරයෙන් මේකෙන් මිදෙන්නත් ක්‍රමයක් යොදා ගන්න එපා. චේතනා වේදනෝ. චේතනා වේදනකොට ස්පර්ශය. ඒකට මෙතන පාළි පස්ස කියන වචනේ තියෙනවා. සමහර විට ස්පර්ශ වෙන තැන පස්ස වෙන්නත් බැරි නෑ. කොතන හෝ වේවා අන්න ස්පර්ශ වෙන තැනටත් හිතේ දෙනවා. ඉතින් මේකට කෙලවරින් තියෙන්නේ මොකද්ද? මානසිකාරය මෙනෙහි කිරීම. ඔන්න ඔය ධර්ම ටික තමයි නාම ධර්ම හැටියට දක්වන්නේ. වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාරය. එතකොට මේ නාම ධර්ම තුලින් තමයි අපි මූලිකව යමක් හඳුනගන්නේ. අර මොකා කෑවදවත් දන්නේ නැහැ. නමුත් ඒක හඳුනගන්න අපට උපකාර වුණේ අර වේදනාව, ඒ අනුව ගිය සංඥාවත්, ඒ අනුව එදු චේතනාවත්, එතෙන්දී ඒකට අදාළ ස්පර්ශයත් ඊට උපකාර වුණු මානසිකාරය. කෙලවරින් තියෙන මානසිකාරය. එතකොට ඒ නාම ධර්ම හැටියට එතන දක්වනවා. ඊළඟට රූප ධර්ම හැටියට දක්වන්නේ මොනවද? රූපය හැටියට අර සතර මහා භූත ධර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපි හතරකින් කිව්වත් ඒව අඳුනගන්නෙත් අර නාම ධර්ම ආශ්‍රයෙනුයි. තද ගති, බුරුල් ගති, උණුසුම් ගති, සිසිල් ගති ආදී වශයෙන් ඔය මේ පිනතුන් අහලා ඇති ඒ ධාතුන් හතරට සතර මහා භූතයින්ට අදාළ ඒවා අපි අඳුනගන්නෙත් අර නාම ධර්ම තුලින්. ඔන්න ඕක තමයි නාම ධර්මත් රූප ධර්මත් අතර නිරන්තර සම්බන්ධයක් තියෙනවා කියලා එක අන්‍යෝන්‍ය සම්බන්ධතාවක්. කොහොම හරි ඔන්න ඔය නාම රූප ධර්මයන් තුලින් තමයි නාම රූප ධර්මයන් හඳුනා ගැනීමෙන් අපි අර විඥානීය ප්‍රත්‍යවේක්ෂා ස්වභාවය අඳුන ගන්නවා. විඥානය තියෙන්නේ විඥානීය වෙත අපි අවධානය යොමු කරන්නේ නාම රූප ධර්මයයි. නාම රූප ධර්මයන් නිසා විඥානය පවතිනවා. මොන උතන ඔය ආශ්‍රයෙන් තමයි ඉදිරියට යන්න වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මොන ඔය නාම රූප ධර්මයන් තුල හිර වෙලා ඉන්න ලෝකයා යම් අවස්ථාවක මේ වායමේ අනිත්‍යතාව වටහා ගන්නව නම් මෙතෙක් ගත්තු අර සක්කාය දිට්ඨි හැටියට ගන්නේ මේවා ගොඩවල් රූප ගොඩවල් වේදනා ගොඩවල් මේ ඔක්කොම මම මාගේ කියලා ගන්නවා. ඒ ගැන්මට අසු වෙනවා. දැන් පංචස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධ කියලා කියන්නේ ගොඩ. මේ ගොඩ කියන්නේ මොකද්ද කියන එකත් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඛණ්ඩ කියන ස්කන්ධ කියන වචනේ තේරුම ගොඩක් කියන එකයි. මේ රූප ගොඩ හඳුන්වන්නේ 11 ආකාරයකට. අතීත අනාගත වර්තමාන දැන් තමන්ගේ රූපය ගැන හිතනකොට මේ මගේ රූපය අතීත ළමා කාලේ ගත්ත තරුණ කාලේ ගත්ත මිනිතුරක් වෙන්න පුළුවන්. ඒත් මේ මගේ රූපය. ඉතින් ඒ විදිහට අතීත අනාගත වර්තමාන ඊළඟට අතීත අනාගත වර්තමාන ඊළාට ගොරෝසු හෝ රළු හෝ ගොරෝසු හෝ වෙන්න පුළුවන්. තමාගේ ඇතුළත හෝ පිටත හෝ ඒ කියන්නේ තමාගේ රූපයක් වෙන්න පුළුවන්. බාහිර රූපයක් වෙන්න පුළුවන් අනුන් පිළිබඳ. එහෙම නැත්නම් ගොරෝසු එකක් වෙන්න පුළුවන්, රළු එකක් වෙන්න පුළුවන්, පහත් එකක් වෙන්න පුළුවන්, උසස් එකක් වෙන්න පුළුවන්, ඈතයි තිබෙන රූපයක් වෙන්න පුළුවන්, ළඟ තියෙන රූපයක් වෙන්න පුළුවන්. මෙන්න මේ ඔක්කොම රූප ගොඩවල්. මේ ඔක්කොම මම මාගේ කියලා ගන්නවා. වේදනාව පිළිබඳවත් එහෙමයි. දැන් වේදනාවක් යන්තම් දැනෙනකොට ඒක තුල අවදි වෙලා ඉවරයි. ඊළාට ඒක හිතෙන් මවා ගන්නවා. ඉතින් ඒ වේදනානු අන්න ඒක තමයි වේදනානුපස්සනාව ඇත්ත වශයෙන් කියනවනම් නිවනට ඊටාම කෙටි මඟක් වගේ. කෙටි මඟක් වුණාට ඒක දුර්ග මාර්ගයක් වගේ. හැම දිනාටම මේකට මුහුණ දෙන්න අමාරු තරම් ප්‍රබල එකක්. ඒකයි මෙතන මේ ආශ්චර්ය වෙන්නේ. උල උඩ ඉඳගෙන කොහොමද මේ භාවනා කරන්නේ? අපිට භාවනා කරන්නත් හොඳ සැප ආසනයක් අපි සොයසෙ යනවා. නමුත් මේ අර උත්තර ස්වාමීන් වහන්සේ භවයේ පැවැත්ම පිළිබඳ අර අවබෝධය තිබුණ නිසා, සංස්කාරයන් පිළිබඳ අර අවබෝධය තිබුණ නිසා අන්න අර වේදනාවම උපකාර කරගත්තා. ඒක විශ්වලාගත ආශිර්වාදයක් බවට පත් කරගත්තා. දුක පිළිබඳ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පැවැත්ම පිළිබඳ දුක. ඉතින් අන්න ඒකයි අපට අපේ තරමින් දැන් මේ හැම පින්නතුකටම භාවනා කරන පින්නතුකට භාවනා වෙදි එන ගැටලු මොනවද කියලා හිතලා බලමු. පළමුවෙන්ම තිබෙන්නේ යම්කිසි කමඨහනක් ගුරුවරයා දුන්නා නම් ඒ කමඨහනට හිත නංවා ගන්න අමාරු. මොකද පළපුරුදු හිතවිලි වලටයි හිතේ දුවන්නේ. ඒවට තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. නානාවිද දේවල් වලට අතීතයට අනාගතයට වැදගැම්මකට නැති දේවල් වලට හිතට කඩාගෙන එන හිතවිලි. එතකොට එතෙන්දි තියෙන්නේ විතර්ක එක සටනක්. විතර්ක එක සටන කරනකොට තමන් ඉන්නේ මෙතන නෙවෙයි. සමහර විට ගෙදර, සමහර විට තවත් කොහේ හරි. ඒක නිසා මේ ශාරීරිය තියෙන බවවත් දැනෙන්නේ නැහැ. ශාරීරියේ වේදනාවලුත් දැනෙන්නේ නැහැ. ඒ වෙලාවේ හිත රවුම් ගන්න නිසා. නමුත් ඔන්නේ යම් අවස්ථාවක විතර්ක මර්ධනය කරගත්ත කියලා හිතමු. කමඨහනට හිත නංවන්න උත්සාහ කරනවා. ඔන්න එතෙන්දි පටන් ගන්නවා වෙන පැත්තක් එනවා. එතකොට අරකට කියන්නේ වේදනාව, අරකට කියන්නේ විතර්ක විජය. භාවනාවේ විවිධ අවස්ථා තිබෙන දියුණුව පිළිබඳව කියනවනම් මුල් අවස්ථාවේදී විතර්ක විජය. විතර්ක තමයි බලමුෙන් ඉදිරිපත් වෙන්නේ මාර්යා හැටියට. විතර්ක මාර්යා ටිකක් දමනය කරනකොට ඔන්න ඒක අවස්ථාව යම් කිසි ප්‍රමාණකින් විතර්ක විජය හැටිය සලකන්න පුළුවන්. ඊළඟට එන්නේ එක තමයි වේදනාව. ඒක ඉරියව්වක ඉන්නපාය හිත තැන්පත් කරගන්න සමාධිමත් කරගන්න. නමුත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද ශාරීරියේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා තියෙනවා මේක තනිකර දුක් ගොඩක් කියලා. මේක ලෙඩ ගොඩක් දුක් ගොඩක් කොටිම පැවැත්ම එහෙම් පිටිම උලක් කියලා හිතවට කමක් නැහැ. මොකද බුද්ධ වචනේ තිබෙනවා මේ එක එක රූපස්කන්ධය පමණක් නෙවෙයි වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පහ දිහාම විදර්ශනාත්මක ඇසින් බලන්න හැටියට බුදුරජාණන් වහන්සේ ඒත් 11 ආකාරකින් දක්වලා තිබෙනවා. මේ පින්නතුන් කොටිකුත් අහලා ඇති. අනිච්චතෝ අනිත්‍ය වශයෙන්, අනිච්චතෝ දුක්ඛතෝ දුකක් වශයෙන්, රෝගයක් හැටියට, ගඩක් හැටියට, ලෙඩක් හැටියට, උලක් හැටියට, මහා ව්‍යසනයක් හැටියට, ආබාධයක් හැටියට, තමන්ගේ දෙයක් නොවන හැටියට, අනාත්ම හැටියට, ශූන්‍ය හැටියට බලන්නේ කියලා. ඉතින් මෙන්න මේ හැටියට බලන්නේ කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් මේකට ආරූඪ කිල්ලක් නෙවෙයි, මේක යථා ස්වභාවයයි. එතකොට අර රූප ගැන කිව්වා වගේ වේදනාවත් තනිකරම උලක්. වේදනාව සප වේදනාව හෝ වේවා, දුක් වේදනාව හෝ වේවා, නොදුක් නොසුව වේදනාව, මේ හැම එකක් තුලම අන්න අර කියාපු බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන අනිත්‍යතාව. ඉතින් ඒකයි තවත් දේශනාවක බුදුරජාණන් පෙන්වන කරනවා. යමෙක් සප වේදනාව දුක් හැටියටත්, දුක් වේදනාව උලක් හැටියටත්, නොදුක් නොසුව වේදනාව ශාන්ත නමුත් ඒකත් අනිත්‍ය හැටියට දකින්නේ කියලා. මේ විදිහට වේදනාවන් පිළිබඳ අවබෝධය තුලිනුයි යමෙක් රහත් වෙන්නේ ඒ පැත්තෙන් බැලුවොත් මේ රහත් වීම කියලා කියන නිවන් දැකීම කියන එක කීප පැත්තකින් ඒකට කිට්ටු වෙන්න පුළුවන් වේදනානුපස්සනා භාවනාවේදී අන්න වේදනාවන් ගැන කලකිරීම සම්පූර්ණ වශයෙන් කලකිරීම ඒ කලකිරීමට උපකාර වෙනවා එතකොට අන්න අර වේදනානුපස්සනාවේදී කරන්නේ මේක මගේ එකක් හැටියට බැලීම නෙවෙයි වේදනාව වේදනාව හැටියට බැලීම වේදනාව වේදනාව හැටියට බලන්න පුරුදු වෙනකොට දැන් ඔන්න අපි කිව්වා අර විතක්ක විජය කළා ඊළඟට ශරීරයේ යම් තැනක වේදනාවක් වෙනවා ඉඳගත්තු ඉරියව්වේදී බොහෝ අවස්ථාවල අපි ඒක ඉරියව් මාරු කර ගැනීමෙන් මේ වේදනාව දුක් ශරීරයේ දුක් ස්වභාවය වහ ගන්නවා ශරීරය අපට මතක් කරලා දෙනවා මේක දුක් ගොඩක් කියලා අපි ඒක වහගන්නේ කොහොමද ඉරියව් මාරු කිරීමෙන් නමුත් යම් අවස්ථාවක ඉරියව් මාරු නොකර වේදනාව හඳුන ගන්න උත්සාහ කරනවා නම් විදර්ශනාත්මකව ඒක බොහොම අමාරු දෙයක් ඒක සැරේට කරන්න අමාරුයි නමුත් අදිෂ්ඨාන ශක්තියක් තිබෙනවා නම් කැඩිලා ගියත් කමක් නැහැ කියලා ඒ වෙලාවේ අන්න විදර්ශකය කරන්නේ අතෙන්ට හිත යොදනවා ඒක මගේ වේදනාවක් හැටියට බලන්නේ ඒක අනිත්‍යතාව මෙනෙහි කරනවා ඒක අනිත්‍ය වශයෙන් දකිනවා වේදනාව කියන්නේ මේ අනිත්‍ය වූ කය තුලින් එන එක මේ ස්පර්ශය ඒ ස්පර්ශය නිසායි ඒ වේදනාවල් ඇති වෙන්නේ ඒකත් ඒ ධර්මයේ දක්වලා තිබෙනවා ඒ ප්‍රත්‍යයන්ගෙන් තජ්ජං තජ්ජං පච්චයන් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පඤ්ඤති තජ්ජස දජ්ජස්ස පච්චයස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධත්ති කියලා ඒ විදිහට වටිනා පාඩයක් තිබෙනවා භාවනාවට උපකාර වෙන ඒ ප්‍රත්‍යයන් නිසා ඒ ප්‍රත්‍යයන් නිසා ඒ වේදනාව හටගනී ඒ ප්‍රත්‍යයන් නැතිවීම නිසා ඒ ප්‍රතිවේදනාවන් නැති වෙලා යනවා එතකොට මම යමාගේ කියලා ගන්න නැතුව අන්න හේතු ප්‍රත්‍යයන් අනුව මෙනෙහි කිරීම ඒක තුලදී වේදනාවන් අඳුන ගන්න පුළුවන් වෙනවා අනිත්‍ය හැටියට ඒකයි වේදනානුපස්සනා භාවනාව. එතකොට අර ඒ අවස්ථාවේදී යෝගාවචරය කරන්නේ කමඨහණේ හිත රඳව ගන්න බැරි නම් අන්න අර වේදනානුපස්සනාව වශයෙන් අර ඒ වේදනාව දෙන තැනට හිත යොමු කරනවා. ඒක තුලින් හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දැන් මිට ඒ වේදනාව ජය ගන්න ජයගෙන පරියන්ක වේලාව ඉඳගත්තු වේලාව දික් කර ගන්නත් පුළුවන්. ඒක සමතේට උපකාර වෙනවා. ඒ මොකද ඒ තුල අදිෂ්ඨානීය ශක්තිය. දැන් වේදනාව කියන එකට අපි කවුරුත් බයයි. ඒක කිට්ටු වෙනකොටම බයයි. ඇල්පෙනෙත්තක් කිට්ටු කරනකොට ඉඳිකට්ටක් කිට්ටු කරනකොට බයයි. ඒ වගේ වේදනාව යන්තම් දැනෙනකොට බයයි. නමුත් ඒක දරා ගන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා. ඒක නිසා අන්න යෝගාවචරය ඒ අවස්ථාවේදී වේදනාවට මුහුණ දුන්නාම තමන්ට ඊට වඩා ඈත යන්න පුළුවන් බව තේරුම් ගන්නවා. ඒකෙන් සමත පැත්ත වැඩෙනවා. ඊළඟට වේදනාව දිහා කෙලින්ම බලනකොට ඒකත් කර්මස්ථානයක් කරගෙන අන්න අර සංස්කාරවල ස්වභාවය වැටෙනවා. මේවා ඔක්කොම රැලි ගොඩක් සංස්කාර ගොඩක් වේදනාව කියන්නේ එකක් නෙවෙයි. ඒ ටිකට තමයි අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මේ පින්නතුන් කවදත් කොතිකුත් ඔය අහලා තියෙන වේදනා බුබුලු උපමා දිය බුබුලු. ඇත්ත වශයෙන් තමයි ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාවක් අර රූපය පෙන පිනක් කිව්වා වගේ වේදනාව වැහි වෙලාවක වැටෙන දිය බිඳු වගේ. ඒවා බොහෝ වෙලා පවතින්නේ නැහැ නේ. වැටෙනවා ඒ වතුර වැටෙනකොට වහලින් එහෙම දිය බිඳු ඇති වෙනවා නැති වෙලා යනවා. ඇති වෙනවා නැති වෙලා යනවා. අන්නේ අවබෝධය තුලින් තමයි වේදනානුපස්සනාවේදී අනිත්‍යතාව වැටහෙන්නේ. මේ හැම එකක්ම අනිත්‍ය කියන ප්‍රත්‍යක්ෂ වුණු අවස්ථාවේදී හරියාකාරයි සිත තුළ අර විදර්ශනා ඥාන પરම්පරාව මතුවෙන්නේ. මොකද එතෙන්දි තියෙනවා ඒ ඇතිවීම නැතිවීම දෙකයි සාමාන්‍යයෙන් අපි සලකන්නේ. ඇතිවීම නැතිවීම ඒ දෙකොන මැද තිබෙනවා අර කියාපු අඤ්ඤතාභාවී වෙනස් වීම. ඒ වෙනස් වීම අන්න අහුවෙනවා ඊළඟට. රැලි රැලි වගේ නොයෙකුත් ආකාරයෙන් ඒක එකක් අහු වෙන්නේ කොහොමද? අන්න අර නාම රූප වශයෙන්. ඒක තුල අවධානය යොමු වෙනවා, මානසිකාර්ය යොමු වෙනවා. ඒ මානසිකාර්යයට අහු වෙනවා මෙතන තියෙන පොඩි පොඩි වේදනා, සංඥා, චේතනා, පස්ස මානසිකාර. මේ නාම රූප ධර්මයන් ඇති වෙමින් නැති වෙමින් යනවා. මෙතන මමෙක් නැහැ කියන අවබෝධය තුලින් එනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් විදර්ශනාවේ ඉදිරි ගමන් කරන්නේ වේදනානුපස්සනාව. ඉතින් මේ උත්තර ස්වාමීන් වහන්සේ කොහොම කරාද කියන අපිට හිතා ගන්න බෑ. අර විදියට උලක් උඩ ඉඳලා වේදනානුපස්සනා මාර්ගය මේ විදිහටයි ක්‍රියාත්මක කළ යුත්තේ. ඒ ඉතින් අපිට ඇත්ත වශයෙන් ජීවිතය තුළ ආරාධනා කළ වේදනා ගෙන්නවන්න ඕනේ නෑ. මේ එන වේදනා ටිකම ඇති අපිට භාවනාවට දාන්න. ඉදිනදා ජීවිතය තුළ අපිට නොයෙකුත් වේදනා විඳින්න ඉදිරිපත් වෙනවා. නමුත් ඒවයි ඇති අර භාවනාවේ අගේ අපි දන්නේ නෑ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වටිනා දේශනා ප්‍රකාශ කරනවා. මහණෙනි, අශෘතවත් පුතග්ජනයා සප්ප වේදනාත් විඳිනවා, දුක් වේදනාත් විඳිනවා, නොදුක් නොසුව කියන මධ්‍යස්ථ වේදනාත් විඳිනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාත් සප්ප වේදනා විඳිනවා, දුක් වේදනා විඳිනවා, නොදුක් නොසුව කියලා කියන මධ්‍යස්ථ වේදනාත් විඳිනවා. මොකක්ද මහන්නේ මේ දෙකොල්ල අතර වෙනස? මේ සංඝයා වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහන්න. සංඝයා වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ ඒ බඳු අවස්ථාවල විශේෂ වාක්‍යයක් සඳහන් භාග්‍යතුන් වහන්සේගෙන් තමයි අපි ධර්මයේ ලබා ගන්නෙ. භාග්‍යතුන් වහන්සේ තමයි අපේ ගුරුවරයා. අපට භාග්‍යතුන් වහන්සේ සමා වෙලා අපට කාරණේ පැහැදිලි කරලා දෙනවා. භාග්‍යතුන් වහන්සේ අහපු පස්සේ අපි සංඝයා වහන්සේලා දරා ගන්නවා කියලා. කොටිම කියතොත් උත්තර දුන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගෙම උත්තරයක් බලාපොරොත්තු වුණා. මේක ගැඹුරු ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති. ඔන්න ඒත් බුදුරජාන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා. ඔන්න එහෙනම් මෙන්න මේකයි කියලා ඔන්න බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා. අර අශෘතවත් පෘථග්ජනයා කියලා ධර්මය නොදන්න සාමාන්‍ය පුද්ගලයා දුක් වේදනාව ඉදිරිපත් වුණාම ඒක පිළිබඳ පටිගයක් ඇති කරගන්නවා. ඉස්සෙල්ලාම කියවෙන්නේ දුක් වේදනාව ඉදිරිපත් වුණාම හඬනවා, වැළපෙනවා, පපු යත් ගසා ගන්නවා, ක්ලාන්ත වෙල වැටෙනවා, දුක් වෙනවා. ඒක තුලින් ඒ අශෘතවත් පෘථග්ජනයා තවත් වේදනාවක් හදා ගන්නවා. ඒකට ඊළාට බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා. ඔන්න යම්කිසි කෙනෙකුට ඊතල පහරක් වැදිනවා. ඊතල පහර වැදිලා තියෙනකොට තවත් ඊතලයක් ඇවිල්ලා වදිනවා. අන්න ඒ වගේ මේ අශෘතවත් පෘථග්ජනයා කායික දුක්ඛයට චෛතසික දුක්ඛයකුත් එකතු කර ගන්නවා. එතකොට ඊ පහරවල් දෙකක් විඳිනවා අශෘතවත් පෘථග්ජනයා අර දුක් වේදනාව නිසා. අර කියාපු ප්‍රතිචාරය, ඒකට දක්වන ප්‍රතිචාරය. ඊළඟට ඒ වගේම තවත් අශෘතවත් පෘථග්ජනයා පිළිබඳ දුර්වලකමක් හැටියට දක්වන්නේ ඒ පුද්ගලයා දුක් වේදනාව ඇති වුණාම පටිගයක් ඇති කරගන්නවා, ගැටීමක් ඇති කරගන්නවා, ද්වේෂයක් ඇති කරගන්නවා. පුද්ගලයෙක් පිළිබඳව හෝ වේවා වේදනාවක් පිළිබඳව. දැන් අපි හිතමු දැන් මේ කොහෙද මට මේ භාවනා කරන්න දෙන්නේ නැහැ මේ වේදනාව කියලා සමහරට ශරීරෙත් එක්කත් කියපෙනවා. දැන් මෙතෙන්දී අපිට හිතා ගන්න පුළුවන් අර උත්තර සාමිනේරයන් වහන්සේට බුදුරජාන් වහන්සේ අර කර්මය ගැන මතක් කරලා දුන්නේ ඒක. උත්තර ඔය අතීත කර්ම වේගයක් ඔක දරා ගන්න අදිවාසන මේ ප්‍රත්‍යවේක්ෂා කරන්න අදිවාසනය කරන්න කියලා බුදුරජාන් වහන්සේගේ වචනයෙන් කිව්ව නිසා ඇතැම් විට ඒක උපකාර වෙන්නේ නැති උත්තර සාමිනේරයන් වහන්සේට. නැත්නම් අපි හිතමු අපි මේ තත්ත්වයේ හිටියා කියලා ඒ අවස්ථාවේ අර අමූලික චෝදනාවක උල හිටවනකොට කෙනෙකුට ලොකු පටිගයක් ඇති වෙනවා පළමුවෙන්ම වස්සකාර බ්‍රාහ්මණයා ගැන. මේ මට මේ මං නිර්දෝෂී මට මේ විදිහ එකක් දුන්නා නේද? අන්න බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ අර කර්මයට සම්බන්ධ කරලා කිව්වා මේක දරාගන්න වෙන දෙයක්, අතීත කර්මයක්. අන්න එතකොට ඒකත් උපකාර වෙන්නේ නැති උත්තර ස්වාමීන් වහන්සේට අර අවස්ථාවේ වේදනානුපස්සනාවට හිත යොමු කරන්න. ද්වේෂය නමුත් සාමාන්‍ය පුද්ගලයා තුළ තියෙන ඒයින් පටිගයක් ඇති කර ගන්නවා. කර්ම වේගයකින් ආවා කියලා හිතන්නේ නේ. ඒ වෙනුවට පටිගියක් ඇතිනවා. එතකොට ඒ අනිත් එක. ඊළඟට ඒ වගේම මොන තවත් දුර්වලකමක් කියනවා. ඒ අශෘතවත් පුතග්ජනයා දුක් වේදනාවක් ආවහම සැප වේදනාවක් ප්‍රාර්ථනා කරනවා. මොකද ඒකට හේතුව අශෘතවත් පුතග්ජනයාට දුක් වේදනාවෙන් මිදීමේ මගක් හැටියට පෙනෙන්නේ සැප වේදනාවයි. එයින් ඇර වෙන විමුක්ති මාර්ගයක් පෙනෙන්නේ නැත. සාමාන්‍ය පුද්ගලයා දුක් වේදනාව දැනනකොට ඒකට ප්‍රතිකර්ම හැටියට සොයන්නේ එකෝස්සේ සැප වේදනාව යනවා. ඒකයි අර අපි කියන්නේ සමහර විට මේ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා දුකත් සැපත් අතර සීතෝ පැදිල්ලකයි යෙදිලා ඉන්නේ. දුක එන තරමට සැප බලාපොරොත්තු වෙනවා. නමුත් මේක විසඳුමක් නෙවෙයි. අන්න එතකොට මේ පෘථග්ජන පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වන එක දුර්වලකමක් තමයි අර එක ඊතලයට තව ඊතලයක් එකතු කරගන්නවා. අර වේදනාව ගැන අඬලා වැළපිලා පපුයක් ගසාගෙන ඒ දුක් වීම තුලින් කායික වේදනාවට චෛතසික දෙවෙනි කාරණය තමයි වේදනාව පිළිබඳ පටිගයක් ඇති වෙනවා. ඒ පටිගය නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ පුද්ගලයා තුළ පටිඝානුසය, අනුසය කියලා කියන හිතට තැන්පත් වෙන අර පටිගය, ද්වේෂය. ඒකත් නරක දෙයක්. ඊළඟට ඒ වෙනුවට දුක් වේදනාවේ මිදීමේ මඟක් හැටියට සැප වේදනාව ඔස්සේ දිවීම තුළින් රාගානුසයත් වැඩෙනවා. ඔන්න එතකොට අර අසුරතවත් පුතග්ජනයාගේ ආකල්පය තුළින් වෙන ඒ අඩුපාඩුකම් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා පෙන්වනවා. ඔන්න ඊළඟට දක්වනවා නමුත් ශ්‍රුතවත් ධර්මය ඇසු ආර්ය ශ්‍රාවකයා ඒ පිළිබඳව කොහොමද ක්‍රියා කරන්නේ කියලා ඊළඟට දක්වනවා. ධර්මඥානීය ආර්ය ශ්‍රාවකයා වේදනාවක් ආවහම අර විදිහට අඬන්න වලපෙන්න පපුයක් දසා ගන්න යන්නේ නැහැ. ඒකේ අනිත්‍ය හැටි ඒක දරා ගන්නවා. ඒක ගැන ඊළඟට ඒ විදිහට කායික වේදනාවට චෛතසික වේදනාවක් එකතු කරගන්නේ නැහැ. ඊළඟට ආර්ය ශ්‍රාවකයා ඒ පිළිබඳ පටිගයක් ඇති කරගන්නේ නැහැ. මේ වේදනාව පිළිබඳ ගැටීමක් එක වේදනාව කියන එක මේ ශරීරයට අදාළ දෙයක්. දැන් ඒක මහ පුදුම විදියේ වාක්‍යයක් ප්‍රකාශ කරනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඊවසීම පිළිබඳව මහ පුදුම ආදර්ශයක් දීපු ස්වාමීන් වහන්සේ නමක් තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. එයි වගේම ධාතු කර්මස්ථානයේ පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු කර්මස්ථානයේ පිළිබඳ වටිනා දේශනා පවත්වපු ස්වාමීන් වහන්සේ නමක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එක් අවස්ථාවකදී උන්වහන්සේ වදාරනවා, දැන් ඔන්න කවුරුවත් තමගේ ශරීරයට පහරක් ගැහුවොත්, අපි හිතමු පොල්ලකින් ගැහුවා කියලා. එතකොට ඒ පොල්ලෙන් ගහ කෙනා දිහා නෙවෙයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බලන්නේ තමන්ගේ ශරීරය දිහා. මොකද මේ ශරීරේ කොයි විදිහටද හැදිලා තියෙන්නේ කියතොත් පොල්ලෙන් ගැහුවාම රිදෙනවා. පොල්ලෙන් ගැහුවාම රිදෙනවා. මේ කෙනෙකුට හිනා යන්න පුළුවන්, මේක හාස්‍යජනක දෙයක් කියලා. නමුත් අපි ටිකකට හිතමු මේ ශරීරේ යකඩ වලින් හැදිලා තියෙනවා කියලා. එහෙමනම් අර පොල්ල පොලා පැනලා අර මිනිස්සයාටම නේ වදින්නේ. නමුත් මේ ශරීරයේ එතකොට තමන්ගේ දෝෂේ. තමන්ගේ දෝෂේ. ටිකට හිතලා බලමු, අපේ තුවාලයක් තියෙනවා, ඕකට වෙනුමක් දාගෙන අපි යනවා රැස්වීමකට. ඒ හැපෙන එක්කෙනත් එක්ක අපි ගැටෙනවා, අපි තුවාලේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ශරීරයේ සම්පූර්ණ තුවාලයක්, ගඩක්, ලෙඩක්, ආබාධයක්. එතකොට අර පොල්ල එක්ක නෙමෙයි, අර පොල්ලවත් පොල්ල එව්ව එක්කෙනා එක්කවත් නෙමෙයි ගැටෙන්න තියෙන්නේ, මේ ශාරීරික ස්වභාවය. අන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාකල්පය අපට ඕක කියනකොට විහිළුවක් වගේ. නමුත් අන්න ඒකයි එතකොට මේ විදර්ශකයටත් ඒ විදිහට හිතන්න වෙන්නේ. අර වේදනාවත් එක්ක අපි ගැටෙන්න නරකයි. ඒක ඇතැම් විට අපිට නොපෙනෙන අතීත කර්ම වේගයක් වෙන්නේ නැති. අපි නිරපරාදේ. සමහර විට අපට අර කිව්වාගේ පීඩාවක් එන්න පුළුවන්. අල්ලගෙන ගිහිල්ලා මොකක් හරි බරපතල සතුරෙකුගෙන් හරි පීඩාවක් එන්න පුළුවන්. නමුත් ඒක යට යම් කර්ම වේගයක් තියෙන්න පුළුවන්. අපි ඒක අවබෝධයක් නැතිව ඒකත් එක්ක ක්‍රියා කරන්න යාමින් තවත් කර්ම ගොතා ගන්නවා. කර්ම ගොඩ ගහ ගන්නවා. නමුත් අන්න විදර්ශකයා ඒක අවස්ථාවක් කරගන්නවා. මේ වේදනාව කමඨහනක් කරගන්නවා. ඒකම කමඨහනක් කරගන්න නිවනට කෙටි මඟක්, දුර්ග මාර්ගයක්, නමුත් කෙටි මඟක්. මොකද ඒක තුල තියෙනවා අර ආත්ම සංඥාව බැඳිලා තියෙන මේ වේදනාවත් එක්කයි. කඩන්න තියෙනෙත් එතන. වෙමි කියලා ගත්තු ඒ ගැම්ම මමයි කියලා, දැන් වෙමි කියන එකම තමයි සක්කාය දිට්ඨියට තියෙන්නේ. දැන් වෙමි කියලා මූලික වේන ඒක අස්මිමාන කියලා කියනවා. වෙමි කියන ප්‍රස්තුතය සාමාන්‍ය පැවැත්ම පිළිබඳ මූලික ප්‍රස්තුතය තමයි වෙමි කියන එක. නමුත් වෙමි කියන එක තව ටිකක් විස්තර කරන්න වෙන කෙනෙකුට මම වෙමි කියන්න වෙනවා. එහෙම නැත්නම් මේ මම වෙමි කියනවා. දැන් ඔය රූප වේදනා ආදීන් එක එකක් අරගෙන මේ මම වෙමි කියලා කියනවා. අන්න අර ඒ තමගේ පැවැත්ම උපුටලා දක්වන්න, මතු කරලා දක්වන්න අවස්ථාවේදී කෙලින්ම කියන්න වෙනවා මේ මම වෙමි. නමුත් මේක ආරම්භයේ අන්න අර වේදනාව ආශ්‍රයෙන් ඉන්නේ මම මේ මාගේ කියන හැඟීම. ඒකට මෙතෙන්දී වේදනාව අර විදිහට හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තු දෙයක්. අර සාරිපුත්‍ර හාමුදුරුවෝ හිතුවේ මේ පොල්ලෙන් ගැහුවා. ශරීරය කියන එක ඒ පොල්ල පහර වැදුනහම ඉදිමෙන එකක්. එහෙම නැත්නම් රිදෙන එක. ඉතින් ඒකයි ඉච්චරයි තියෙන්නේ එතන කතාව. ශරීරයේ අර විදිහ යකඩ දෙයක් නම් එහෙම එක මොකක්වත් වෙන්නේ නැහැ. ඔන්න ඒ විදිහටයි එතකොට හිතන්න වෙන්නේ. ඒ පැත්තෙන් බලනවා. ඉතින් අර ආර්ය ශ්‍රාවකයා අන්න ඒ විදිහට පටිගයට යන්නේ නැහැ. ඒ වගේම ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාව ආවම ඒකට විසඳුම වශයෙන් අර සැප වේදනාව ඔස්සේ යන්නේ නැහැ. මොකද ආර්ය ශ්‍රාවකයා දන්නවා දුක් වේදනාවෙන් මිදෙන වෙන මාර්ගයක් නිවන් මාර්ගක් තිබෙන බව. ඒ පොඩි දුක වේදනාව මුල් කරගෙන සමහර විට සම්පූර්ණ සංසාර දුක කෙලවර කරගන්නත් පුළුවන් බව. මේ වේදනාවන්ගේ ඒක අවබෝධය තුලින් කරගන්න එකක්. ඒකට උපකාර වෙන පැති තමයි බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මේ වේදනාවන්ගේ මේ හැම එකකම ඇතිවීමක් නැතිවීමත්, මේවායේ ආස්වාද පක්ෂය, මේවායේ ආදීන පක්ෂය, මේවායින් මිනික්මීම කියලා කියන්නේ මේ මිදීම, එහා මේකක් පිළිබඳ අවබෝධය, යථා අවබෝධය ලබා ගන්න අවස්ථාවක් හැටියට සලකනවා. එක කර්මස්ථානයක් කර ගැනීම. මොන එතකොට ඒ විදිහට බුදුරජාන් වහන්සේ මෙතන අශෘතවත් පුතඥාණයත්, ශෘතවත් ආර්ය ශ්‍රාවකයාත් පිළිබඳ වෙනස දක්වන්නේ වේදනාව පිළිබඳ ප්‍රශ්නයේදී. ඉතින් ওই විදිහට කොටිකුත් ධර්මයේ සඳහන් වෙනවා. අපි කල්පනා කරන්න ඕන බුදුරජාන් වහන්සේගේ වචනයට අනුව සැප වේදනාව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. යම් කෙනෙකුට දැන් සැප වේදනාව තමයි අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ඒක දුකක් හැටියට දකින්නේ කියලා. ඇයි ඒ? ධර්මයේ සඳහන් වෙනවා මේ සැප දුක වේදනාව වශයෙන් බලනකොට සැප දුක සහ නොදුක් නොසුව කියන වේදනා වර්ග කරලා තිබෙනවා මේ විදිහට. සැප වේදනාව පිළිබඳව කියවෙන්නේ පිති සුඛා විපරිණාම දුක්ඛා. සැප වේදනාව තිබෙන තාක් සැපයි, වෙනස් වෙනකොට දුකයි. තිබෙන තාක් සැපයි, වෙනස් වෙනකොට දුකයි. එතකොට අපි මේ සැප වේදනාව ආරාධනා කරනකොට ඒකම සූදානම් වෙන්න ඕන මේක වෙනස් වීමෙන් ලැබෙන දුකක් පිළිගන්න. අන්න ඒකයි බුදුරජාන් වහන්සේ ආර්ය ශ්‍රාවකයාට නියම ආකාරයෙන් වේදනාවල් ගැන සලකීමේදී මෙන්න මේ විදිහට බලන්නේ කියලා. යෝ සුඛං දුක්ඛතෝ දක්ඛි. සැප වේදනාව දුක හැටියට දකින්නේ කියලා. මොකද දුක අරගෙන එන නිසා. සැප වේදනාව අපි ආරාධනා කළාට මොකද? ඒකත් එක්ක එන්නේ. ඒක ඉවර වෙනකොට එන හිස් බව දුක. ඉතින් දැන් කුඩා දරුවෙක් අපි දන්නවා සබම් බෝල පුඹලා ඒකේ අර ලස්සනට තියෙන නිසා ඒක පිටිපස්සේ දුවනවා. කොච්චර දුර දුවන්න පුළුවන්ද? අන්තිමට කොහේ ගියාද කියලා නෑ. අන්න එතකොට ඒ විදියයි සැප වේදනාව පිළිබඳ. ඒක නිසා තමයි බුදුරජාණන් ඒක දුකක් හැටියට දකින්නේ. ඊළාට දුක් වේදනාව කෙලින්ම කියනවා ඒක උලක් හැටියට දකින්නේ කියලා. දුක් වේදනාව උලක්ම තමයි. ඉතින් ඒක උල උල හැටියටම තේරුම් ගන්න ඕන. ඊළඟට නොදුක් නොසුව මධ්‍යස්ථ වේදනාව. ඒක ශාන්තයි. ඒක ශාන්තයි. නමුත් ඒකවත් ඒකත් අනිත්‍යයි. මොකද අර සැප දුකත් අතර සීසෝ පැදිල්ල මැදින් තියෙන්නේ ඔය නොදුක් නොසුව වේදනාවයි මධ්‍යස්ථ වේදනාවයි. එතනත් නිත්‍ය නෑ, එතනත් හිලෙත් ආඩු, එතනත් හිලෙත් ආඩු. ඒක නිසා තමයි ඔය නොදුක් නොසුව වේදනාව උපකාර කරගෙන යන ධ්‍යාන මට්ටම් පවා බුදුරජාණන් වහන්සේ ඒවාත් ප්‍රතික්ෂේප කරලා ඊටත් එහා ගියේ. මේ වේදනාව පිළිබඳ මේ සීසෝ පැදිල්ලෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන තත්ත්වය. මේ සීසෝ පැදිල්ල තියෙන්නේ වෙමි කියන මානෙ උඩයි. කොට වේදනාව වේදනාව හැටියට වේදනානුපස්සනා කියලා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුව යථා භූත ඥාණයට ලං වෙන හැටි. මමයේ මාගේ කියන ගැන්ම සක්කාය දිට්ඨි අවස්ථාවේදී ගොරෝසු මට්ටම කඩලා ඊළඟට අර ක්‍රමක්‍රමයෙන් ඒ ටික තමයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. කය කය හැටියට බලන්න. කායේ කාය අනුපස්සී. වේදනාව වේදනාව හැටියට බලන්න. වේදනාසු වේදනානුපස්සී. මොකද මේ ඒ හැටියට බලන්න. මේ අනුපස්සනා කියලා කියන්නේ අනුපස්සනා කියලා කියන්නේ ඒවා යථා තත්ත්වේ වටහා ගන්න. ඒකදී මමයේ මාගේ කියන හැඟීමෙන් ඉවත් කරලා මේ මගේය මේ අනුන්ගේ කියලා. තමාගේ වේදනාව හෝ ඒවා අනුන්ගේ වේදනාව හෝ වේදනාව වේදනාවමයි. අන්න ඒ විදිහට දකින්නයි සතිපට්ඨාන සූත්‍රයෙන් අපිට පුරුදු කරන්නේ. මේ පින්නතුන් අහලා තියෙනවා අජ්ජත්තං බහිද්දා. බුදුරජාණන් වහන්සේට කියන්න තියුණා මේක තමන්ගෙන් අනුගේ කියලා. තමන්ගේ අනුගේ කතාවුත් නෑ මෙතන. ඇතුළතයි පිටතයි. ඇතුළතයි පිටතයි කතාව. ඇතුළත ඒක තමයි මේ තමන්ගේ කියලා කියන්නේ. පිටත ඒක අනුන්ගේ කියලා කියනවා. නමුත් මේ දෙකේම තියෙන එකම ධර්මතාවයි. ඉතින් වේදනාව කාය පිළිබඳව වේදනාව පිළිබඳව සිත පිළිබඳව ධර්ම පිළිබඳව ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ඒවා ආශ්‍රයෙන්ම තමයි මේ විදර්ශනාවේදී ඉදිරියට යන්න වෙන්නේ. ප්‍රධානම දේ තමයි අර සිහිය සති සම්පජඤ්ඤය ඊළඟට මානසිකාරය යෝනිසෝ මානසිකාරය කියලා කියන. එතන වැදගත්ම තියෙන්නේ ප්‍රඥාවේ මූල බීජය අප කාතුලක් තියෙනවා. ඒක අවදි කරගන්න එකයි තියෙන්නේ. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ඒකයි. ඒ ටිකට බුදුරජාණන් වහන්සේ මතු කළා දුන්නා ලෝකේ දිහා බලන ආකාරය. ඒ ටික තමයි ඔන්න ධර්මයේ සඳහන් වෙන්නේ විපල්ලාස කියලා කියන්නේ ලෝකයා තුල අපි අර කිව්වේ විපරීත දෘෂ්ටියක් තියෙනවා කියලා. එකක් නෙවෙයි විපරීත දෘෂ්ටි හතරක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. අනිත්‍ය දේ නිත්‍ය හැටියට දකිනවා. ඒ විපරීත දෘෂ්ටිය ඊළඟට හතරක් දක්වන විපල්ලාස ධර්ම නම්ින් අනිත්‍යේ නිත්‍ය සංඥා. අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකනවා. දුක් දේ දුක් සහිත දේ සැප හැටියට සලකනවා. අනාත්ම දේ ආත්ම හැටියට සලකනවා. අසුභ දේ සුභ හැටියට සලකනවා. ඔන්න ඔය සංඥා හතර තමයි විපල්ලාස ධර්ම හැටියට දක්වන්නේ. මේ විපරීතකම මේ විපරීත බව තුන් මට්ටමකින් සත්වයා තුළ තිබෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දික්ඛි විපල්ලාස කියලා. අනිත්‍ය දේ නිත්‍ය හැටියට දකින සංඥා විපල්ලාසයක් කියනවා. දැක්ක හැටියට සංඥාව කියන්නේ හැඳිනීම. දැක්ක හැටිය ඒක නිත්‍යයි කියලා සංඥාවක් ඇති කරගන්නවා. ඒ සංඥා පිට සිතවිලි ධාරාවක් ඇති කරගන්න සිතුම් පැතින් ඇති කරගන්න අන්න චිත්ත විපල්ලාස. එතකොට අර විපරීත සංඥාවෙන් පටන් ගත්ත එක විපරීත සිතුම් පැතුම් කරා යනවා. ඒ සිතුම් පැතුම් හරියට පළපදියම් වුණාට පස්සේ ඒක දෘෂ්ටියක් වෙනවා. ආයි හොල්ලන්න බැරි දෘෂ්ටියක් වෙනවා. ඒක තමයි දික්ඛ විපල්ලාස කියලා කියන්නේ. එතකොට මේ විපල්ලාස ධර්ම තුන් ආකාරයකින් ලෝකයා තුල බලපවත්වන බල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දික්ඛ විපල්ලාස. අර හතර පිළිබඳවත් එහෙමයි. අනිච්චේ නිච්ච සංඤී, අනිත්‍ය පිළිබඳව අනිත්‍ය දේ නිත්‍ය හැටියට සැලකීම හෝ වේවා, දුක් සහිත දේ සැප හැටියට සැලකීම හෝ වේවා, අනාත්ම දේ ආත්ම හැටියට සැලකීම හෝ වේවා, අසුභ දේ සුභ හැටියට සැලකීම හෝ වේවා. ඒවා සංඥා මට්ටමින් නැති වෙලා ඒ තුල චිත්ත විසිතරු සිතුම් පැතුම් වලට හිත යොද ඒ තුලින් ඒක ක්‍රමක්‍රමයෙන් තහවුරු කළා අන්තිමට දෘෂ්ටියක් හැටියට ඇති වෙනවා. ඔන්න ඔය විපරීත தත්ත්වය තුලයි ලෝකයා සිටින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ওই ටික ලෝකයාට මතු කරලා දුන්නේ මොකද? අන්න ආරම්භයක් කරන්න. හරි දැක්ම ඇති කරගන්න. අයෝනිසෝ මනසිකාර தත්වයෙන් යෝනිසෝ මනසිකාර தත්වයට බුදුරජාණන් වහන්සේ අපව පත් කළා තියෙනවා. ඒ ධර්ම අවබෝධය තුලින් අන්න එතන ඉඳලා ඊළඟට අපට අයිති වැඩේ. එතන ඉඳලා යන ගමනයි විදර්ශනා දැන් සමත භාවනාවේදී යම් සමත මට්ටමක් සමාධි මට්ටමක් ඇති කරගෙන ඒ තුලින් අර සති සම්පජඤ්ඤයම වඩා තියුණු වන්දමින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් ඇති කරගෙන ක්‍රමක්‍රමයෙන් අර අමුතු දෙයක් නෙවෙයි මේ පංච පාදානස්කන්ධය තුලම එතකොට අපට පේනවා. අන්න අර බුද්ධ වචනය නැවතත් අපට මතු කර ගන්න වෙනවා. ඉමස්මින් ඒව භාමත්තේ කලිබරේ සන්තම්මී සමනකේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනිච පටිපදං කියන මේ ශ්‍රේෂ්ඨ බුද්ධ වචනය. ඒක තමයි අපිට මේ අන්තිමට මේ සමාලෝචන වශයෙන් හිතුවොත් ගන්න තියෙන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ මොකද්ද? මහණෙනි මම කියනවා ඉමස්මින් ඒව භාමත්තේ කලිබරේ සසංඤ්ඤිමි සමනකේ මේ බඹයක් පවන වූ කලේබර කියන වචනේ යොදන අපි දැන් මృత කලේබරය කියලා කියන්නේ මලකඳ. නමුත් මෙතන කලේබර කියන වචනේ යොදලා තියෙන්නේ සසංඤ්ඤිමේ සමනකේ. සංඥාවත් මනසත් ඇති මේ කලේබරය තුල. ඒකට මృత කලේබරය කියන්න බෑ ඒ සංඥාවත් මනසත් තියෙන නිසා. නමුත් එතන විශේෂ වචනයක් යොදලා තියෙන්නේ අපිට හිතන්නයි. මේක මේ සංඥාවත් මනසත් නැත්නම් මේක මලකඳක් වගේ තමයි. දහක් කොළයක් වගේ දෙයක් තමයි. නමුත් අන්න බුදුරජාණන් ප්‍රකාශ කරනවා සංඥාවත් මනසත් ඇති මේ බඹයක් පවනු මේ ශාරීරිය තුලම මේ ශරීර කූඩුව තුලම මම පෙන්වා ලනවා ලෝකයක් ලෝකේ හට ගැනීමක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගාමිනී මාර්ගයක් දැන් මෙන්න මේ මේක මේ කියවපු සංඥා මනස කියන වචන දෙකත් අපි මේ මෙතෙක් අපි කර මේ විග්‍රහය තුලින් තව අර්ථවත් කරගන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මෙතන සංඥාවකුත් මනසකුත් එකතු කරේ මෙතෙන්ට මේවා අපට උපකාර වෙනවා විපරීත සංඥා හැටියට විපල්ලාස ධර්ම හැටියට අර සංඥාව ගැන අපි එක පැත්තකින් අපි ඒවා දොස් කිව්වට මොකද ඒකමයි අපි අන්තිමට උපකාර කරගන්නේ විදර්ශනාවට ඒක නිසා තමයි නිච්ච සංඥාව හොඳ නැහැ ඒ වෙනුවට අපි අනිච්ච සංඥා දැන් මේ පින්නතුන් ඔය ගිරිමානන්ද ආදී සූත්‍රවල කියාපු ඔය කියවපු මේ පින්නතුන් දන්නව බුදුරජාණන් වහන්සේ අපට ආර්ය ශ්‍රාවකයෙකුට දියුණු කරගතු පෙළකුත් අපට හඳුන්වලා දීලා තියෙනවා අනිච්ච සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා ඒ ඔක්කොම සංඥා තමයි. අන්න දිනු කරගත යුතු සංඥා. ඒකෝට ලෝකයේ තියෙන අර සසර වඩන සංඥා වෙනුවට අපි අර විපරීත සංඥා වෙනුවට අවිපරීත සංඥාවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපි ඒවා. ඒක තමයි මාර්ගය. දැන් මෙතන කිව්වන්නේ මේ බම්බයක් වවුණු ශරීරය තුලම චතුරාර්ය සත්‍යම තියෙනවා. එතන ලෝකය කියලා කිව්වේ මේ දුක පිළිබඳ කතාන්තරයමයි. දුකත් දුකේ හට ගැනීමත් දුක නිරෝධයත් දුක නිරෝධ ගාමිනී මාර්ගයත් කියන කිව්වා වගේ තමයි ලෝකයත් ලෝක සමුදයත් කියලා කිව්වේ. ඇතැම් විට ලෝකයේම දුකක් හැටියට ප්‍රකාශ කරා. දුක්ඛේ ලෝකෝපතිට්ඨිතෝ ලෝකෝ දුක්ඛේ පතිට්ඨිතං. ලෝකයත් දුකත් එකක් හැටියට ප්‍රියම්පත් දෙකක් හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මෙතන මේ ලෝකය ගැන කියාපු කර්තාන්තරයම තමයි දුක පිළිබඳවත් තියෙන්නේ. ඉතින් හිතා ගන්න ඕනේ මේ බඹයක් පමණු ශරීරය තුල. එතකොට බුද්ධ වචනයට අනුව දුකක් තිබෙනවා. දුකේ හේතුවක් තිබෙනවා. දුක නිරෝධයක් තිබෙනවා ඊට මාර්ගයක් තිබෙනවා ඊට මාර්ගය කියලා කිව්වේ ඕන්නේ දැන් අපි මේ කතා කරන විදර්ශනා මාර්ගයයි ඒ විදර්ශනා මාර්ගයට අදාළයි මේ සංඥා කතාවත් අනිච්ච සංඥා ඔය දැන් කියවූ අසුභ සංඥා ආදීනව සංඥා ආදී දිනු කරගත් වූ සංඥා එතකොට මේ සංඥා වෙනුත් අපි ප්‍රයෝජනය ගන්නවා ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව සංඥා මිරිඟුවක් තමයි නමුත් මේ මිරිඟුවන් මිදීමටත් අපි යම් කිසි මේ සංඥා මට්ටමක් ධර්මානුකූල සංඥා මට්ටමක් තුලින් තමයි අපි අවබෝධය කරා යන්න වෙන්නේ ඊළඟට මනස ගැන කියනවා මනසිකාරය. ඒක තමයි අපි දැන් කිව්වේ අයෝනිසෝ මනසිකාරය. මෙච්චර කාලයක් අපි සංසාරේ අරගෙන ඇවිල්ලා තියෙන මාය අයෝනිසෝ මනසිකාරය තුලින්. වැරදි මෙනෙහි කිරීම තුලින්. එදඬ උඩ ඉන්න බල්ලාගේ මෙනෙහි කිරීමයි මෙතෙක් කාලයක් සංසාරේ අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළ දීලා තියෙන ප්‍රත්‍යවේක්ෂා හරියාකාර ප්‍රත්‍යවේක්ෂා කිරීම තුලින් මේ යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට උපකාර වෙන යෝනිසෝ මනසිකාර. අයෝනිසෝ මනසිකාර කියලා කියන්නේ යමක් හටගත්තු තැන අමතක කරලා මුවා මිනිගෝසෙ දුවන්න වගේ දිවිල්ලයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යමක් හටගන්න නියම තැනට එල්ල කරලා ඒ පැත්තට හැරිලා එන එකයි ආපහු gedere එන්න වගේ ගමනක් ඒක. එතකොට අර මුවා අර මිරිගෝස්සේ දුවලා දුවලා කවදාවත් හති වෙටල මැරෙන මිසක් ඒ එතෙන්ට පැමිණෙන්නේ නැතුව වගේ. ලෝකයා දීර්ඝ කාලයක් සංසාරේ දුකේ කෙලවරක් හොයමින් දුවනවා. නමුත් දුකමයි හමු වෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා යෝනිසෝ මනසිකාර. මේව හටගන්න තැනට එන්නේ. වේදනාව මේක එතන පටන් ගන්න ස්පර්ශය අන්නේ ධර්ම හඳුන ගන්න නාම රූප ධර්ම අන්නේ දෙන්න ඒ අර යෝනිසෝ ඒව පටන් ගන්න තැන විඥාණය නිසා නාම රූප ධර්ම පවතිනවා නාම රූප ධර්ම නිසා විඥාණය පවතිනවා උතෙන්ටයි අවිල්ලා එකතු වෙන්නේ අන්තිමට ඒ විඥාණය යම් අවස්ථාවක විඥාණය තේරුම් ගත්තනම් නාම රූප ධර්මයේ තේරුම් ගත්තා වෙනවා යම් ආකාරයක ඉතින් නාම රූප ධර්ම හරියටම තේරුම් ගත්තනම් විඥාණය තේරුම් ගත්තනම් එතනම සංසාර විමුක්තියයි ඕක බුද්ධ වචනේ එතකොට මේ පින්නතුන් මේ වටිනා පොයේ දවසේ අම් කිසි වටිනා ශීලයක් සමාදන් වෙලා මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය තුළින් තම තමන්ගේ බණ භාවනාව ආධාර වෙන අන්දම විදර්ශනාවට උපකාර වෙන යම් විශේෂයෙන් වේදනානුපස්සනාවට අදාළ ධර්ම කොටස එකතු කරගන්න ඇති කියලා හිතනවා. එතකොට මේ මෙතෙක් මේ ධර්ම ශ්‍රවණ ආනිසංසය වගේ මේ තමන්ගේ බණ භාවනාවල මේ අවස්ථාවේ චින්තනය තුලින් නිවනට ලං වීමට උපකාර වුණා නම් මේ කුසල ශක්තියත් විහිිට කරගෙන හැකිතාකික් මනින් මේ ජීවිතය තුලදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් අත් මිදල උතුම් මහා මහණුවනි සැනසීමට මේ කුසල ශක්තිය ඒකාන්තයෙන් හේතු වාසනාවයකට ප්‍රාර්ථනා කරගන්න. එසේම අවිචේසිත අකමිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රවණ මේ කුසල අනුභෝධයන් වෙන කැමති නම් ඒ අනුභෝධයන් වීම තුලින් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිකින උතුම් මහා මහණුවන් සාක්ෂාත් කරගන්න උත්වාද ආකාශට්ඨාජිභුම්මට්ඨාදේවානාගාමහිද්దికපුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු සාසනං දුක්ඛාපත්තාචිනින්දුක්ඛාභයප්පත්තාචිනිභයා ශෝකප්පත්තාචිනිශෝකාහුන්තු සබ්බේතිපානිනෝ දුක්ඛාපත්තාචිනින්දුක්ඛාභයප්පත්තාචිනිභයා ශෝකප්පත්තාචිනිශෝකාහුන්තු සබ්බේතිපානිනෝ දුක්ඛාපත්තාචිනින්දුක්ඛාභයප්පත්තාචිනිභයා ශෝකප්පත්තාචිනිශෝකාහුන්තු සබ්බේතිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය සම්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.